සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භගන්තා ධම්මස්සවන කාලෝ අයං භගන්තා ධම්මස්සවන කාලෝ අයං භගන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සන්තං වා අඤ්ඤත්තං ධම්ම විචය සම්බුද්ධං ගං අත්තිනි අඤ්ඤත්තං ධම්ම විචය සම්බුද්ධං ගෝති පදානාති අසන්තං වා අඤ්ඤත්තං ධම්ම විචය සම්බුද්ධං ගං නත්තිනි අඤ්ඤත්තං ධම්ම විචය සම්බුද්ධං ගෝති පජානාති යතා චේ අනුපන්නස්ස ධම්ම විචය සම්බුද්ධං ගස්ස උප්පාදෝති තං ච පජානාති යකාචෙ උප්පන්නස්ස ධම්ම විචය සම්බුද්ධං ගස්ස භාවනාය පරිපූරී හෝති සංච පජානාති ති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත්තු අරිහත්තු සම්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් 30,000ක් භික්ෂුන් වහන්සේලා රහත් ඵලයේ පිහිටුවමින් නිර්වාණ ద్వාර නිවන් දොරටු විශේෂයක් විවරණය කරමින් දේශනා කළ මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනේට ඇති ධම්පදයක් මේ භාවනා පන්තියේ සඳහා ධර්ම දේශනේට මාතෘකා කරන්න යෙදුණි. මේ ධර්මදේශනින් අපි බලාපොරොත්තු වන්නේ භාවනා මාර්ගයේ සම්බන්ධව චිත්ත සංතානය යොමු කරවීම පිණිසයි. මේ දේශනයේ තේරුම මෙහිමයි, සන්තං වා අජ්ජත්තං ධම්ම විචේ සම්බුද්ධංගං. තමන්ගේ ආත්ම සංතානයෙහි ධර්මයේ සම්බුද්ධංගේ ඇත්තේ නම් අත්තිමේ අජ්ජත්තං ධම්මේකේ සම්බුද්ධංගෝති පජානාති. මගේ චිත්ත සංතානෙහි ධර්මයේ සම්බුද්ධංගේ ඇතැයි නුවණින් දැනගන්න. අසංතං වා අජ්ජත්තං ධම්මේකේ සම්බුද්ධංගං. තම සංතානෙහි ධර්මයේ සම්බුද්ධංගේ නොමැතිනම් නොමැති බවද දැනගන්න. යකාච අනුපන්නස්ස ධම්මේකේ සම්බුද්ධංගස්ස උප්පාදෝ හෝති. යම් හේතුකින් යම් කාරණයකින් ධර්මයේ සම්බුද්ධංගේ උපදීද ඒ කාරණියක් දැනගනි. යකාච උප්පන්නස්ස ධම්මේකේ සම්බුද්ධංගස්ස භාවනාය පාරිපූර්ණී හෝති තන්ත පජානාති. උපන්නා වූ ධම්මේකේ සම්බුද්ධංගය භාවනාවෙන් පිරිපුන් වෙන්නේ කෙසේද යත් ඒක අධ්‍යයන ගන්න. මේකයි මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුම. පින්නතුනි, තේනියට පැවැත්වෙන භාවනා පන්තියට සහභාගී වෙන පින්නතුන් එසේම මේ මොහොතේ ධර්ම ශ්‍රවණයට පැමිණි පින්නතුන් වෙත අපි මේ ගැඹුරු බණ පදයක් ඉදිරිපත් කෙරේ. ජමුරු වනපදයක් වුණාට මේකේ අභ්‍යන්තරයට දැහැලා පැහැදිලි කර ගැනීමට අපි කාටත් හිතව ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව අඤ්ඤා සත්තං ප්‍රසාදස්සං සතං වේ හෝති මන්තන ආභෝධේ පිනිස චිත්ත ප්‍රසාදේ පිනිස සර්වඥන් වහන්සේලාගේ ධර්ම දේශනාවේ පවතිනවා මේ දේශනාව අපි පැවැත්ීමේදී දේශනා කරන මට ආන පින්තුන්වත් යම් කිසි අල්ප මාත්‍රයක් හෝ ආභෝධයක් ලැබෙනවා ඒක මේ පැවැත්ෙන්නේ සර්වඥන් වහන්සේ විසින් දේශනා කරන ධර්ම කර්ණයක් නියදි කියලා ධර්මයේ ප්‍රසාදයක් ඇති වෙනවා එනිසා මේ අවස්ථාව ගැන අපි සාවධාන වන්නට ඕනේ දෙපාර්ශ්වයට වැඩ සැලසෙන මොහොතක් මේ බණ ඇසීම බණ දෙසීම මේක අඳුන්වනම නිවන් දොරටුවක් කියලා දේශකයන් වහන්සේට දේශනාව නිවන් දොරටුවක් කියලා ශ්‍රාවක පින්නතුන්ද සවන් දෙන නිවන් දොරටුවක් වේ ඒක නිසා දැන් මේ නිවන් දොරටුවකයි අපි සමුක වෙන්නේ මේ මොහොතේ නිවන් නොදකින්න පුළුවන් නමුත් නිර්වාණය ආબોධ කර ගැනීමට හේතු වෙන බෝධිපාක්ෂික ධර්මයන් අපේ සංකාණී තුල මේ ධර්ම කඩයක් ගානේ සරන් දීමේදී ගැදෙනවා දැන් අපි සලක බලමු මේ බෝධිපාක්ෂික කියන කේති වචනේ බෝධි කියනවා බෝධි උච්චති චතුසුමග්ගේ ඥාන බෝධි කියන්නේ සෝවාන් මාර්ගඥාන සකෘදාගාමී මාර්ගඥානය අනාගාමී මාර්ගඥානය සහ අරහත් මාර්ගඥානය කියන සතරක නම. එසේම සෝවාන් ඵලඥාන සකෘදාගාමී ඵලඥාන අනාගාමී ඵලඥාන අරහත් ඵලඥාන කියන ලෝකෝත්තර ඵලඥාන සතරට බෝධි කියලා. තවත් කියනවා සර්වඥතාඥානයට බෝධි කියලා. කවස්සේන නිර්වාණ ධාතුවට බෝධි කියලා. ඒකම බෝමුලාරා ගැනීමගෙන මේ ගාම්භීර චතුරාර්ය සත්‍ය ධර්මයේ පළමු කොට ආબોධ කළේ සර්වඥන් වහන්සේට බෝධි කියලා. මෙන්න මේ සතර මාර්ගඥානයේ ප්‍රතිලාභ කර ගැනීමට සතර ඵලඥානයේ ප්‍රතිලාභ කර ගැනීමට සර්වඥතාඥානයේ ප්‍රතිලාභ කර ගැනීමට නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමට ලෝතුරා බුදු වීමට පසේ බුදු වීමට සතර මඟඵල නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට පක්ෂපාත වෙන එවැනිම සහයෝගයේ වෙන අංග වශයෙන් ඉදිරිපත් කරන ධර්මතා 37ක් තියෙනවා ඒවාට කියනවා බෝධිපාක්ෂික ධර්ම ඒ බෝධිපාක්ෂික ධර්මයන් අතරින් බොජ්ජංග නමින් හතක් තියෙනවා. ඒ බොජ්ජංග කියන වචනේ තවත් ඊට විශේෂත්වයක් දරනවා. බෝධි අංග බොජ්ජංග. ඒ කියන්නේ මාර්ගඵල ප්‍රතිලාභයේදී අංග වශයෙන් ප්‍රවර්තන ධර්මතා 8ක් තියෙනවා. ඒවා පද වශයෙන් 7කට බෙදෙනවා. සති සම්බොජ්ජංගය, ධම්මිකේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය ප්‍රේත සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය සහ උපේක්ෂා සම්බොජ්ජංගය කිය. එයින් පස්සද්ධි සම්බොජ්ජංගයේ පද දෙකක් එකතු වීමක්. එතකොට ධර්මතා වශයෙන් අටක් කියනවා. බොජ්ජංග වශයෙන් හතක් කියනවා. මේවාට බෝධි අංග, බෝධියා, බෝධිසවා අංගාති බොජ්ජංග. පසත්තේනේ සම්බොජ්ජංග ඒ කියන්නේ බෝධිය බෝධිසව බෝධිය කියන්නේ සතර මාර්ගඥානෙට බෝධිසව කියන්නේ සාරවත්යන් වහන්සේට අංග වශයෙන් පවත්නා ධර්මතා හතර කියනවා බොජ්ජංග ධර්මතා හත කියලා එන්නේ මාත්‍රිකා කරන්න යෙදුනේ දෙවෙනි බොජ්ජංගය ගැන මේකට කියන්නේ ධම්ම විචේ සම්බොජ්ජංගය කියලා ධම්ම විචේ ධම්මිතේ කියන්නේ ප්‍රඥාවට නම. ප්‍රඥාවට තියෙනවා නම් 30ක්. ප්‍රඥාවට තියෙනවා නම් 30ක්. ඒ මක්නිසාද? ප්‍රඥාවේ තියෙන ක්‍රියාකාරීත්වයන් මේ නම් 30ක් ඉදිරිපත් වෙනවා. මේවා ධම්මසංගමේ ප්‍රකරණය, විභංග ප්‍රකරණය යන ග්‍රන්ථවල බොහෝම ලස්සනට විස්තර කරලා තියෙනවා. තත්ත කතමං පඤ්ඤේන්ද්‍රියං යා පඤ්ඤා සජානන විචයෝ පවිචයෝ සල්ලක්ෂණ උපලක්ෂණ පච්චිපලක්ෂණ පණ්ඩිත්‍යං මේ පුඤ්ඤං වේ භව්‍යා චින්තා උපපරික්කා භූරි මේධා පරිනායිකා විපස්සනා සම්පජඤ්ඤං පතෝදෝ පඤ්ඤින්ද්‍රියං පඤ්ඤා බලං පඤ්ඤා ප්‍රාසාදං පඤ්ඤා රසනං පඤ්ඤා පජ්ජෝතෝ පඤ්ඤා ආලෝකෝ අමෝහෝ ධම්මවිචය සම්මාදිට්ඨි මග්ගංගම් මග්ගපරියාපන්නං ඉදං උච්චති පඤ්ඤින්ද්‍රියං මේ සූත්‍ර දේශනාවෙන් කියවන නම් 30. ඒ නම් 30ේදී එකක් කියවන ධම්මවිචයෝ කියලා. විචයෝ, පවිචයෝ, ධම්මවිචයෝ. මේ ධම්මවිචය කියන්නේ ප්‍රඥාවට නම. මක්නිසාදේකට ධර්මවිචය කියන්නේ ධර්මයේ නුවණින් සොයා බලා ආબોධ කරගන්න අර්ථයයි. ප්‍රඥාවෙන් තමයි ධර්මයේ සොයා බලා ආબોධ කරගන්නේ. එනිසා මේ ධම්මයේ සම්බොජ්ජංගය ප්‍රඥාව නමින් හැඳින්වෙන අතරතේ බෝධිපාක්ෂික ධර්ම මණ්ඩලයේ ස්ථාන පහක යෙදෙනවා. ඒ කියන්නේ විමංසා ඍද්ධිපාදය, පඤ්ඤා ඉන්ද්‍රිය, පඤ්ඤා බලය, ධම්මයේ සම්බොජ්ජංගය සහ සම්මාදිට්ඨිය කියන ස්ථාන පහක මේ ප්‍රඥාව බෝධිපාක්ෂික හැටියට ක්‍රියාත්මක වෙනවා. මේ පඤ්ඤා ඉන්ද්‍රිය හෙවත් මේ ධම්මයේ සම්බොජ්ජංගය අපේ සංතාන තුළ වැඩි දියුණු කිරීමයි මේ භාවනාවෙන් කෙරෙන්නේ. භාවනා කියන මේ වචنين කියවෙනවා තේරුම් දෙකක්. ඒ කියන්නේ චිත්ත භාවනා, ප්‍රඥා භාවනා කියලා. චිත්ත භාවනා කියන්නේ පින්නතුනේ සමත භාවනාවටයි. ප්‍රඥා භාවනා කියන්නේ විපස්සනා භාවනාවටයි. මේ දෙකම අපේ සංසාරේ වැඩෙන්නට ඕනේ. චිත්ත භාවනාව පදනම් වෙනවා ප්‍රඥා භාවනා වඩන්න. ප්‍රඥාවේ තියෙනවා තේරුම් ගත යුතු තේ අර්ථ හතරක්. ලක්ෂණය, රසය, පටිපට්ඨානෙ, පදස්ථානෙ කියලා. ලක්ෂණය කියන්නේ ස්වභාවය. රසය කියන්නේ ක්‍රියාකාරීත්වය. පටිපට්ඨානෙ කියන්නේ වැටෙන ආකාරය. අදස්ථානකෙන ආසන්නම හේතුව. මේ ප්‍රඥාවේ ස්වභාව ලක්ෂණය නම් ආරම්මන ස්වභාව ප්‍රතිවේද ලක්ෂණ. ඒ කියන්නේ සමන් යමක් ගැන හිතනවා නම් ඒක නිවැරදිව තේරුම් ගැනීම තමයි ප්‍රඥාවේ ලක්ෂණය. ප්‍රතිවේද කියන්නේ පැහැදිලිව වටහා ගන්නවා. ඒ රසයේවත් ක්‍රියාකාරීත්වය කියන්නේ විෂයෝ භාසන රස. ඒ කියන්නේ සමන් යමක් ගැන හිතන්නේ ඒක ආලෝකමත් කරලා තේරුම් ගන්නවා. ඒක ආලෝකමත් කරලා තේරුම් ගැනීම තමයි ප්‍රඥාවේ ක්‍රියාකාරීත්වය. අසම්මෝහ පච්චපට්ඨාන. මේ ප්‍රඥාව අපේ හිතට වැටෙන්නේ මුලා නොවන බවයි. යම් දෙයක් ගැන මුලාවක් නැහැ. විජුවම තේරුම් ගත්තා. ඒකයි අපේ ප්‍රඥාව ගැන වැටෙන්නේ. සමාධිමත්ස පදක්කාන. මේකට ආසන්න කාරණේ සමත භාවනාවෙන් ලැබෙන සමාධියයි. මෙන්න මේම ප්‍රඥාවේ අවස්ථා අතර අපි තේරුම් කරගන්නට ඕනේ. ප්‍රඥාවේ ස්වභාවය කියන්නේ යමක්ද අරමුණු කරන්නේ ඒක නිවැරදිව තේරුම් ගැනීමයි. ප්‍රඥාවේ ක්‍රියාකාරීත්වය කියන්නේ යමක් ධර්මමුණු කරන්නේ ඒක ආලෝකමත් කර කර දැකීමයි. ප්‍රඥාවේ වැටෙන අරමුණු වෙන ආකාරය නම් නොමුලාවන බවයි. ඒ වගේම ප්‍රඥාට ආසන්නම හේතුව චිත්ත සමාධියයි. ඒක නිසා මේ චිත්ත සමාධිය ප්‍රඥාවට අත්‍යවශ්‍යයි. පදනම් වෙන්නේ සමාධියයි. සීලය සමාධියට, සමාධිය ප්‍රඥාවට අනුපිළිවෙලින් ප්‍රතිවේදව. දැන් අපි මේ භාවනා මාර්ගයෙන් බලාපොරොත්තු වන්නේ මෙන්න මේ චිත්ත සමාධියයි ප්‍රඥාවයි කියන ගුණාංග දෙක අපේ සිතේ වැඩි දියුණු කිරීමයි. මේකට වයස නියමයක් නැහැ. බුද්ධ කාලයේ සඳහන් වෙනවා 7 අවුරුදු වයසේ පටන් පුළුවන් මේ දෙක වඩන්න. බුදු කාලයේ තියා හත් අවුරුදු සාමණේර සාමණේරීවරු ඥාන අභිඥා ලාභී රහතන් වහන්සේලා පවා සිටියා. සමාත නිහි ජීවිතයේ ගත කරන හත් ඇරිදි කුමරු කුමරියන් පවා සෝවාන් වෙලා තියෙනවා. ඒ තරමට මේ සසරගේ පුරුදු කරපු අය අඩු වයසේදී කියන්නේ වයස 7න් පසුව මේ ධර්මය ආબોධ කරගන්න සමර්ථ වෙනවා. ඉතින් සමර්ථනේ මේක ජීවිතයේදී පුහුණු වෙලා නෙමෙයි. කල්ප ගණන්, කල්ප සිය ගණන්, කල්ප දහස් ගණන්, කල්ප ලක්ෂ ගණන් තමාගේ සිත් සංකානේහි මේවාගේ සිල්පීතල සමත භාවනා වඩලා විපස්සනා භාවනා වඩලා එයින් දුණු කරගෙන ආපු අය තමයි ඔය වාගේ ශනිකල ආબોධ කරගන්න සමර්ථ වෙන්නේ. දැන් මේ ශිල්පීස විශේෂයෙන් මේ අධ්‍යාපනයේ ලැබෙන සිසුවියන් පිළිස විශේෂයෙන් මේ භාවනා ඇදිලා ඉන්නවා. මේ භාවනාවේ මේ පින්නතුන්ද මේ ජීවිතයේ සමාත නිවන් නොලැබුණත් මතු භව යන්නේදී ඉතාම උසස් ඥානවන්තයන් වෙලා ප්‍රඥාවන්තයන් වෙලා සුවසේ ධර්ම ආબોධ කරගන්නට හේතු වාසනාවක් මේ නිදහම් ගත වෙනවා. එනිසා අපේ මේ දිනෙත් කවදාකවත් නිෂ්ඵල වන්නේ නැහැ. මේක සාර්ථක ප්‍රතිපත්තියක්. දැන් අපි සලකා බලමු මේ දේශනේ සඳහන්ුණ තමන් ජීවිතයේ ධම්මයේ තියනවාද? තියනවා නම් ඒක තේරුම් ගන්න. මොකද ධම්මයේ කියන්නේ තමන් යම්කිසි භාවනාවක් කරනවානේ. ඒ භාවනාව කිරීමේදී තමන්ට නිවැරදි වැටහීමක් එනවා නම් අන්න ධම්මයේ සම්බුද්ධයන්. සමාධි තමන් කරන භාවනා සමන්ද වැටෙන්නේ නැහැ. එනම් ධම්මිකේ සම්බොජ්ජංගයේ තෙන නැති බව දන්න. එමනම් මේ ධම්මිකේ සම්බොජ්ජංගයේ කොහොමද උපදින්නේ කියන එක අපි තේරුම් ගන්න ඕනේ. අත්විදිකේ කුසල අකුසල ධම්ම, සාමජ්ජ අනවජ්ජ ධම්ම, කන්න සුක්ඛ සප්පටි භාග ධම්ම, තත් යෝනිසෝ මනසකාර බහුලීකාරෝ අයමහාරෝ අනුපන්නසවා ධම්මේචේ සම්බුද්ධංගස් උපාදාය උපන්නසවා ධම්මෝචේ සම්බුද්ධංගස් භාවනාය පාරිපූර්යා සම්වත්ති. මෙන්න මේ සූත්‍ර පාඨයෙන් කියවෙනවා කුසල අකුසල කියලා ධර්ම කොටස තියෙනවා. සාවාද්‍ය අනවාද්‍ය කියලා ධර්ම කොටස තියෙනවා. කළු පාට සුදු පාට ධර්ම කොටස තියෙනවා. ඕනෝන ප්‍රතිපස් වන ධර්ම කොටස තියෙනවා. මේවා පිළිබඳව යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ නුවණට හුරුව කල්පනා කිරීම බහුලව කිරීමෙන් නූපන්න ධම්මයේ උපදිනවා, උපන්න ධම්මයේ වැඩෙනවා. ඒකයි මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුම. නමුත් ඒක සාධුරක පැහැදිලි කරගන්න ඕනේ. කුසල කුසල ධර්ම, සාවාද්‍යඥ වද්ද ධර්ම, කලුසුදු ධර්ම එකිනෙකට ප්‍රතිපාක්ෂ ධර්මිතේ මෙවම මොනවද? මේවා තේරුම් කරගත්තාම අන්‍යයෙන් ධම්මයේ සම්බොජ්ජං යදෙන. ඒ සඳහා අපේ අර්ථ කතාවල දක්වනවා කරුණු හතක්. මේ කාරණා හත ගැනයි දැන් අපේ ඉදිරියේ විවරණය. අපිට සත්‍ය ධම්මා ධම්මයේ සම්බොජ්ජං ගස්සේ උපාදාය සංවත්තන්ති. කරුණු හතක් ඉදිරිපත් වෙන හේතු වෙනවා මේ ධම්මයේ කියන ප්‍රඥාව දිනු කර ගන්න. පඤ්ඤා නරණං රතනං මේ පදයෙන් බුදුරජාන් වහන්සේ දේශනා කළේ ප්‍රඥාව කියන එක මිනිසයන් රත්නයක්. ඒක වඩා රත්නයක් වෙන්නේ නැහැ. එනිසා මේ රත්නයක් යන්නේ ප්‍රඥාව උපදවා ගන්නට කාරණා හතක් අපට උපකාර වෙනවා. පරිපුච්ඡකත වස්තු විසදේ කිරියට ඉන්ද්‍රිය සමර්ථ ප්‍රතිපාදනයට දුක්ඛඤ්ඤ පුද්ගල පරිවර්ජනයට පඤ්ඤවන්ත පුද්ගල සේවනයට ගම්භීර ඥානචර්යා පච්චේකනට කදදි මුක්තට කියන කාරණා හතක් තියෙනවා. පරිපුච්ඡකතා කියන්නේ බණ ඇසීම. බණ ඇසීම දහම් පදගෙන සාකච්ඡා කිරීම අර්ථ කථනය ගැන තේරුම් කර ගැනීම. ඒ කියන්නේ බුදුබණ බුදුරජාණන් වහන්සේ දේශු බුදුබණ අහන. ඒ අහන බුදුබණයන්හි තේරුම අහගන්නවා. එපමණක් නෙමෙයි. ඒක නැවත නැවත චින්තනය කරන සිතන. එකක් එකක් ගන්න සිතන. මේකට කියනවා පරිපුච්ඡකත කියලා. ඒක හඳුන්වනවා සද්ධා ජාතෝ උපසංකමති. හිතේ සද්ධාාවක් නිසා සිල්වතුන් වෙත ධර්ම කතිකයන් වෙත එනවා. උපසංකමන්තෝ පෛරුපාසති. එසේ පැමිණෙන නැවත නැවත පැමිණෙමින් යමක් දැනගන්න බලාපොරොත්තු වෙනවා. පෛරුපාසන්තෝ සෝතං හෝදාති. එසේ නැවත නැවත එමින් යම් කිසි දෙයක් වටහා ගන්න අහගන්න දෙසරන් නමාගෙන අහුන් කන් දෙනවා. පොයිත සෝතෝ ධම්මං සුනාති. දෙසවන් නමාගෙන බුදුබණ අහනවා. සුත්වාන ධම්මං ධාරේති. එසේ ඇති වූ ධම්ම ප්‍රතිහිතේ දරා ගන්නවා. දතානං ධම්මානං පඤ්ඤාය අස්සං උපපරික්ඛති. එසේ හිතේ දරාගත් ධර්මයන්ගේ ධම්ම ප්‍රතිපදයන්ගේ අර්ථය නුවණින් කල්පනා කරනවා. ඇසුවා ප්‍රමණක් නෙමෙයි නැත නැත නුවණින් කල්පනා කරනවා. ධම්මනි පඤ්ඤා යත්තං උපපරික්ඛේතෝ ධම්මා නිඥානං සමන්ති. එසේ නුවණින් මේ අර්ථ මෙනෙහි කරනකොට ඒක වැටෙන්න පටන් ගන්නවා. තමන්ගේ නුවණේ පමණක වැටෙන්න පටන් ගන්නවා. ධම්ම නිඥානං කාන්තියා සති සන්දෝජායති. එසේ ධර්මයේ වැටෙන්න මේ ධර්මයේ ආභෝධ කර ගන්නට ධර්මයේ හැසිරෙන්නට බලවත් කුසල ඡන්දයක් ඇති වෙනවා. ධර්ම ඡන්දයක් ඇති වෙනවා. සම්ද ජාත උත්සාහති. එනිසාගෙන උත්සාහයක් ඇති වෙනවා. උත්සහිතා තුල යති. එසේ උත්සාහ අරගෙන තමන් මනලා බලනවා තමන් කොච්චර දුරට මේ ධර්මයේ හැසිරෙන්න පුළුවන්ද තේරුම් ගන්න පුළුවන්ද කියන. තුලීත්වා පදහති. ඊට පස්සේ බලවත් උත්සාහයෙන් එහිලා යෙදෙනවා. බණ අහන්න, බණ කියන්න, ධර්ම සාකච්ඡා කරන්න, ධර්මයේ ලියන්න, එවැගේම ධර්මයේ තේරුම් කරගන්න, තේරුම් කර දෙන්න, එවැගේම සීලාදී ගුණ පුරන්න, සමත වඩන්න, ඊපස්සනා වඩන්න හිත නැමෙනවා. නැමෙනවා පමණක් නෙමෙයි බලවත් උත්සාහය යෙදෙනවා. පහිතත්තු කායේනකේ පරම සත්‍ය සත්‍ය කරෝති. අන්නේ ඒ අවස්ථාව තමයි මගඵල නිවන ආબોධ වෙන තැන. පඤ්ඤාසනං අතිවිජ්ජ පසති. තමන් නිවන ආબોධ කරගත්තාම ඒ බව ප්‍රත්‍යවේක්ෂා නුවණින් දැක ගන්නවා. දැන් බලන්න සදහයෙන් සිල්වතුන් වෙත ධර්ම දේශකයන් වහන්සේලා වෙත පැමිණීමේ මොනතරම් වර්ථයක් අනුපිළිවෙලින් ලැබෙනවද? ඒ නිසා මෙතන මේ ඇසු දහම් පදෙහිකේ දරාගෙන දරාගෙන එක නැත නැති හිතින් මෙනෙහි කරන්නට ඕන. ජෝනසෝ මානසිකාරයෙන් මෙනෙහි කරන්නට ඕන. අර්ථ කතාව තින මෙන්න මේ නිගමනයේ මතක තියාගන්න. යම් කිසි දෙයක් මතක තියාගන්නේ ඥාන පූර්වාංගම සතියෙන්. යම් කිසි දෙයක් මතක තියාගන්නේ ඥාන පූර්වාංගම සිහියෙන් සතියෙන්. යම් කිසි දෙයක තේරුම් කරගන්නේ සති පූර්වාංගම ඥානයි. ඒ කියන්නේ තමන් හිතේ මතක තබා ගත්ත දේ නිසා තමයි අර්ථය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මේක මතක තබා ගන්න ඕනේ වැදගත් නිගමනයක්. යමක් හිතේ දරා ගන්න පුළුවන් වෙන්නේ ඥාන පූර්වාංගම සතියේ. ඒ කියන්නේ යමක් වැටුණා නම් ඒක තමයි හිතේ දරා ගන්න. ඊළඟට ඒ දරා ගත්ත දේ අර්ථය තේරුම් ගන්නේ සති පූර්වාංගම ඥානයි. මේ දෙකේ බොහොම වැදගත් තැනක්. දැන් හිතුවට අපි අසු දහම් පද නැවත නැවත සිටින් යෝනිසූ මනසිකාරයෙන් සිහි කරනවා නම් අන්න එතින්දී නුවණ පහළ වෙනවා. ධම්මයේ සම්බොජ්ජංගේ වැඩෙන් අවශ්‍ය වෙන පරිපූර්ණකතා කියේ මේකයි. බුදුබණ පාඩම් කර ගැනීම, බුදුබණ ඇසීම, ඒ බුද්ධ ධර්මයේ තියෙන අර්ථය තේරුම් කර ගැනීම, අර්ථ අසා ගැනීම, ඒවා දරා ගැනීම. මේක අපි කියන සුතමේ ඥානයි කියලා. සුතමේ ඥානයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශූ ධර්මයේ සාවධානව සම්මී දරාගෙන ඒක තේරුම් කරගන්න. මේකට කියන පරිපූර්ණකතා කියන පදේ විවරණයක්. එයින් තමයි සංකාණයේ නූපන්න ප්‍රඥාව උපදිනවා, උපන්න ප්‍රඥාව වැඩෙනවා. ඊළඟට තියෙනවා වත්තු විෂද කිරියතා කියලා පදයක්. වත්තු විසද කිරීතා කියන්නේ හොඳ නිදසුනක්. අපි යම්කිසි පහනක් දැල්වෙනවා. මේ පහන දැල්වෙන පහන් කැටිල්ලේ දැලි දූලි වැදලා තියෙනවා. පහන දාන තෙලත් මුළු ගැහිච්ච තෙල. දැල්වෙන පහන් රැටියක් අස්කඩමල්ලකින් උසාගත්ත පහන් රැටිය. එහෙමනම් මේ පහන දැල්වුවාම ආලෝකයක් නැහැ. නිකම් පුපුර පුපුරාට වෙලා නිමිලා යනවා. ඒ මොකද? පහන් කැටිල්ලා පිරිසුදුයි, පහන් තෙල පිරිසුදුයි, පහන් ගැටි පිරිසුදුයි. ඒ වගේ තමන්ගේ ශරීරය, තමන් පරිහරණය කරන දේවල්, තමන්ගේ අවත පැවතුම් පරිසරය මේවා අපිරිසුදු නම් එතෙන්දී ප්‍රඥාව පහළවන්නේ නැහැ. ප්‍රඥා ලෝකෙ පහළ වෙන්නේ නැහැ. අර අපිරිසුදු පහන් වැටියේ, පහන් තෙලේ, පහන් කැටියේ, පහන දැල්ලුවාට එළියක් හරියට ලැබෙන්නේ නැහැ වගේ නුවණ වැඩෙන්නේ නැහැ. ඒක නිසා වත් විසුද පෙරිතා කියන්නේ පළමුවෙන් තමන්ගේ ශරීරය පිරිසුදු කරගන්න. අභ්‍යන්තරය පිරිසුදු කරගන්න. බුද්ධ වචනේ කියන උද්දවිරේචන, අදෝවිරේචන, නත්තු සම්ම කියලා ක්‍රම තුනක්. බඩවිරේක කරනවා, ලයිවිරේක කරනවා, නස්ස කරනවා. ඒ වෙලාවේ ශරීරයේ තුන් දොස් ඉවත් කරනවා. අපේ ශරීරයේ බැඳලා තියෙනවා තුන් දොස්. ඒ ආයුර්වේද ක්‍රමයේදී කියනවා නම් වාතු පිත සෙනේ කියලා මේවා අපේ ශරීරයේ තැන්තම් වල රැඳිලා තියෙනවා. ඒ රැඳිලා තියෙන අනවශ්‍ය දේවල් අපි අස්වැල්ල දානවා. ඒතර ශරීරයේ බොහොම සැහැල්ලුයි. ශරීරේ නිරෝගී. අන්නේ සයි නිරෝගී පයක් කියන කොට නූපන්න ප්‍රඥාව උපදිනවා, උපන්න ප්‍රඥාව වැඩෙනවා. අනිත් එක තමයි පරිහරණය කරන දේවල්. පරිහරණය කරන දේවල් දැන් ගිහි පින්නේ තුන් අඳින පාන් දේවල් පිරිසුදු තියෙන්නට ඕන. ඒවා පිරිසුදු තියෙනවා නම් තමයි එයින් ප්‍රඥාව උපදින්නේ වැඩෙන්නේ. ඒ වගේම තමන් ඉන්න අවත පරිසරය, තමන් ඉන්න නිවස, තමන් ඉන්න ගමි දොල අවත පරිසරයේ පිරිසුදු තබා ගන්න. පිරිසුදු තබා ගන්නකොට දුටු දුටු අරමුණ හිත ප්‍රසන්න බවට පත් කරන බැවින් ප්‍රඥාව නූපන් ප්‍රඥාවක දෙන උපන් ප්‍රඥා වැඩේ. පැවිදි භික්ෂුන් වහන්සේ නමක් නම් අර වගේම පළමු කොට කය සුද්ධ කර ගන්න ඕනේ. දත් මැඬලා මූණ සෝදාගෙන ඉස්සෙස් තියනවා නම් බාලා ඉස්සරවල් බාලා ඒ වගේම තමන්ගේ ශරීරය පරිසුදු කර ගන්න. සාලු කර ගන්න. තමන්ගේ සිවුරු කිලුටනම් ඒවා සෝදා ගන්නවා, පරිපුවා ගන්නවා, ඉරිලා නම් මහ ගන්නවා. පාතර මල බැඳිලා නම් මේ වනිසිය හැදලා හදා ගන්නවා. තමන් ඉන්නේ ඇඳ ඇතිල කොට්ටනේට පිරිසිදුව තබා ගන්නවා. බකුරු දැල් කල්ලා කුෂේ සුද්ධ පවිත්‍ර කර ගන්නවා. එවාගේ වාස පරිසරයේ කැලිකසල නැතුව පිරිසිදුවෙන් තබා ගන්නවා. මෙන්න වස්තු මිසද කිරියට. මේ වස්තු මිසද කිරියට ආව අපි ජීවිතයද හැම දිනකටම අවශ්‍යයි. දැන් බොහෝ දිනේ දේවල් සරසනවා කියන්නේ අලංකාරිතේක නෙමෙයි. අලංකාරයේ වෙනයි, පවිත්‍රතාවයේ වෙනයි. අලංකාරයේ උනත් පවත්තන්නට ඕනේ මේ මගේ බෝධිපාක් ධර්මයන් යෙදෙන්නයි අවත පරිසරයේ මම පිරිසිදුව සබා ගන්න කියලා හිතුවනම් එතන ලෝභ සාගතියකින් නෙමෙයි අලංකාරයේ කෙරෙන්නේ ඥාන සම්ප්‍රයුක්ති හිතිරි. එයිසා ගේ අවත උනත් මල් වගා කර ගැනීම, බෙහෙත් ඖෂධ වර්ග වගා කර ගැනීම, නිදල පිරිසිදුව සබා ගැනීම, කැලි කසල ඉවත් කරලා සුද්ධ පවිත්‍රයේ සබා ගැනීම අලංකාරයේම නෙමෙයි දුටුවන්ටේ අලංකාරයක් වුණාට තමන් බලාපොරොත්තු වෙන්නේ ආධ්‍යාත්ම සංතානයේ ප්‍රඥා අභිවෘද්ධියයි නුවණ ලැබීමයි. මේ ඉතා වැදගත් දෙයක්. දැන් විහාරස්ථානේ වුණත් විහාරස්ථානේ හොඳට සුදුහුණු ක්‍රියාම් කරලා එවාගෙම අවත මල් ඖෂධ වර්ග ආදී වවලා එවාගෙම මලු පෙත් මං හොඳට ඇමදලා යා පිරිසුදු තියෙනකොට දුටුවන්ගේ මන පහදිනවා. එපමණක් නෙමෙයි තමන්ගේ තින් ප්‍රඥාව දිනු වෙන හේතුවක් වෙනවා. මෙන්න මේක නිසා අවක පරිසරයේ පරිශුද්ධභාවයට පමුණවා ගැනීම, එවැගේම ඇඳුම් පැළඳුම් හා සිවුරු පිළිකරාමේ පිරිසුදුව තබා ගැනීම, ශරීරයේ පිරිසුදුව තබා ගැනීම වත් විසද කෙරේක එසේ පැවතීමෙන් නූපන්න ප්‍රඥාව උපදිනවා, උපන්න ප්‍රඥාව වැඩෙනවා. තුමිනිකානි ලිපින ඉන්ද්‍රිය සමර්ථ ප්‍රතිපාදනතාවයි. ඒක වැදගත් වෙනවා. හැම එකක්ම වැදගත් තමයි. මේක සියුම් කාරණයක් මොනද කියන්න තියෙනවා. අපේ సంతානයේ තියෙනවා බෝධිපාක්ෂික ධර්ම වාසයෙන් වැඩ කරන ඉන්ද්‍රිය ධර්ම පහ. සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය සහ ප්‍රඥා ඉන්ද්‍රිය. මේ ඉන්ද්‍රිය ධර්ම පහ පස් ආකාරයක ක්‍රියාකාරීත්වයක් ගන්නවා. සද්ධාවෙන් කෙරෙන්නේ හිත පැහැදවීම. වීරියෙන් කරන්නේ හිතර රූපු දීම. සතියෙන් කරන්නේ කුසල් අරමුණු සිහි ගැන්වීම. සමාධියෙන් කරන්නේ විසරණ නොදෙහි ප්‍රේක්ෂණ කිරීම. ප්‍රඥා ඉන්ද්‍රියෙන් කරන්නේ තමාට නියමිත අරමුණ බබළුවා ලියන ආලෝකමත් කිරීම. ඒ කටයුත්තේ ප්‍රධානත්වය නිසයි මේවට ඉන්ද්‍රිය කියන්නේ. ඉන්ද්‍රිය කියන්නේ ප්‍රධාන ඉසුරුමත් බව. එතකොට හිත පැහැදීමේ ප්‍රධානත්වය සද්ධාව නිසා සද්ධා ඉන්ද්‍රිය. හිත දිරිගන්වන රුකුල් දෙන ධර්මයන්ගෙන් ප්‍රධානත්වය නිසා වීරියට විරි ඉන්ද්‍රිය කියනවා. ඉදර කුසල් ආරමුණු නැවත නැවත මතක් කර දෙන බැවින් එහිලා ප්‍රධානත්වයේ ගන්න බැවින් සතියේ කියන සති ඉන්ද්‍රිය කියලා. හිත විසිරියන්නේ නොදී එක්කන් කිරීමේ ප්‍රධානත්වයේ ධර්ම බැවින් ඒකාග්‍රතාවට කියනවා සමාධි ඉන්ද්‍රිය කියලා. ආරමුණු කරන දේ නිවැරදිව තේරුම් කර ගැනීමට ආලෝකයේ දැල්වෙන බැවින් ඒ ප්‍රධානත්වයේ ධර්ම බැවින් ප්‍රඥාට කියන පඤ්ඤා ඉන්ද්‍රිය. මේ පස් දෙනා සමෝ තියෙන්න ඕන. මේ පස්තිනාවෙන් එක්කෙනෙක් දෙන්නෙක් අඩු වැඩිනොත් ක්‍රියාවාරියට කෙරෙන්නේ නැහැ. නිදේශනාක් වශයෙන් කියනවා ශ්‍රද්ධා පඤ්ඤා දෙක, විරිය සමාධි දෙක සමසමව තියෙන්න ඕන. දැන් අද කාලේ කියනවනේ මේ රතවාහන කාර් එකක් දැන් එකක් ගන්න බැලුවොත් රෝද හතරක් තියෙනවා. මේ රෝද හතරේ උලංගිය සමසමව තියෙන්නට ඕන. එහෙමනම් තමයි ගමන ඇද නැතුව යන්න පුළුවන්. ත්‍රිජෝ යන්න පුළුවන් නැත්නම් යහම යා කනිනවා. ඒ වගේ තමයි මේ ශ්‍රද්ධා පඤ්ඤා දෙකයි විරිය සමාධි දෙකයි සමව තියෙන්නට ඕනේ. සතිය කියන එක සියල්ලන් තේරෙමින් තියෙන්නට ඕනේ. සතිය තමයි ප්‍රධාන වශයෙන් මේවා දැනගන්නේ. ඒක නිසා සතිය කියන සති ඉන්ද්‍රිය අනිත්‍යලට වඩා හොඳින් තියෙන්නට ඕනේ. ශ්‍රද්ධාව අඩු වෙලා ප්‍රඥාව වැඩි වුණොත් කෛරාටික වෙනවා. සමාරු කියනවානේ අපට සිල් ගන්න ඕනන්නේ බණහන්ඩ අවශ්‍යනේ අපි වරදක් කරන්නේ නැහැ නේ කියලා. අන්න ප්‍රඥා වැඩි සද්ධාව නැහැ. ඒ අක්කන් කියනවා දේසජ්‍ය සමුක්කේතෝ රෝගෝ වියසේ කිච්චෝ. දෙහෙතකින් රෝගයක් හටගත්ත නම් ලේෂ නැසුව කරන්නේ. ඒ වගේ තමයි මේ සද්ධාව අඩුකම නිසා ප්‍රඥා වැඩිකම නිසා කායරාටික වීම ලේෂ නැහැ නැවත හදාගන්න. සමාරු ප්‍රඥාව අදී ශ්‍රද්ධා වැඩි. එමනම් සිද්දෙන්නේ නුසුදුසු තැන් වල පහදීම. ඒකත් Tamanta අවදක් වෙනවා. නුසුදුසු තැන් වල පහදීනවා. ඒ කියන්නේ කහසූරක් දැක්කත් වදිනවා. එහෙම නැත්නම් උල්හාඩු දැක්කත් වදිනවා. මොන මොන හරි පූජනීය වස්තුවක් කියලා හිතනම ඕකටත් වදිනවා. මට මතකයි අපේ පැරණි ලොකු ස්වාමීන් වහන්සේ නමක් කිව්වා කඩු ගන්නාව කන්නේ ගමන් කරන වාහනයක් ඒ කියන්නේ බස් රථයක් කියලා වෙන රේදුර බොහෝ භික්ෂූන්ට ආදරේ ස්වාමීන් වහන්සේලා දුටු තැන වාහනේ මිදගෙන වගේ කොහොම යන අතර ඈකින් දැක්කා වගේ කහ පාට දුටු තමම ගැන්දා ගැන්දාන් පස්සේ තියෙන බස් එකේ කිට්ටුවට එනකොට දැක්කාම දෙමළ ආච්චි කෙනෙක් කාරෙත් දක්වලා නැහැ ඉන් ශ්‍රද්ධාව වැඩි නෝනාද ළඟට ළඟලා බලන්න ඕන මේ කවුද මේ කියලා. ඒ වාගේ ශ්‍රද්ධාවයි නෝනයි දෙක සමෝතියෙන්න ඕන. ඔය දෙක සමෝත බුණනන් තමයි ඔය කටයුතු හොඳින් කෙරෙන්නේ. ඊළඟට විරියයි සමාධියයි. වීරිය වැඩි වුණොත් එමේක විසිරි විසිරි යනවා. ඒක නෙවෙයි උද්දච්ච පාක්ෂික වෙනවා කියලා. හිත විසිරි යනවා. උද්දච්ච කියන්නේ මාන නෙමෙයි විසිරෙන බව. ඊළඟට සමාධිය අඩු වුණොත් වීර්ය වැඩි වුණොත් ඒක විසිරී යනවා. ඒ වගේම සමාධිය වැඩි වෙලා වීර්ය අඩු වුණොත් එම නිින්දක වැටෙනවා. ඔය දෙක සමෝත වුණොත් තමයි භාවනාවක් වැඩෙන්නේ. ඉතින් මේ හතරේ සමසමව තියාගන්න සමර්ථ වෙන්නේ සිහිය හොඳින් ප්‍රයෝජනවත්. සිහිය හොඳින් පවත්ිනා නම් වීර්ය අඩු වැඩි නැතුව ශ්‍රද්ධාව අඩු වැඩි නැතුව හොඳින් පවත්වන්න පුළුවන්. මේ සඳහා තමයි දැන් මේ දේශාරියාවක් අනුගමනය කරන්නේ. දැන් මේ දවස් 4ක 15ක වැඩසටහනේදී දිනචරියාවක් තියෙනවා. වෙලාවට අවදි වෙන්නේ, වෙලාවට නිදාගන්නේ. වෙලාවට පුදුම් වදිනවා, වෙලාවට සක්මන් කරනවා, වෙලාවට පරියන්කෙන් වාදිනවා, වෙලාවට ධර්මානුශාසනාවක් කරනවා. ඒ ඒ කටයුතු වින්ින් වශයෙන් නැවත නැවත යොමු කරන්නේ මක්නිසාද? එකින් එකට ඉන්ද්‍රිය ධර්මයන් සමකර ගැනීම පිණිසයි. එකිනෙක ක්‍රියාවක් කරමින් ඉන්නවන ඉන්ද්‍රිය සමභාවයට එන්නේ නැහැ. එනිසා ඒ හැම ක්‍රියාවකින්ම ඉන්ද්‍රිය ධර්මයන් සමභාවයට සමුලා ගැනීම පිණිසයි මේ දිනචරියාවක් කාලසටහනක් වැඩසටහනක් අනුව මේ පිළිවෙත් පුරන්නේ. ඒක තුන්වෙනි කාණේසේ ඉන්ද්‍රිය ධර්මයන් සමසමව තියෙනවා නම් ප්‍රඥාව, නූපන්න ප්‍රඥාව, උපදිනවා උපන්න ප්‍රඥාව යදි දිනු වෙනවා. හතරෙනි කාරණේ දුක්ඛඤ්ඤ කුද්දල පරිවර්ජනතා. ඒ කියන්නේ තමන් ආශ්‍රයෙන් නොගත යුතු කුජලයක්. යම් කිසි කුජලයක ඉන්නවා මෙලෝ පරලෝ ගැන බිඳක් දන්නේ නැහැ. කර්මීපා ගැන බිඳක් දන්නේ නැහැ. කුසල අකුසල ගැන බිඳක් දන්නේ නැහැ. හේතුඵල ගැන කිසිවක් දන්නේ නැහැ. බුද්ධ ධර්මය ගැන කිසිවක් දන්නේ නැහැ. සමත භාවනා ගැන දන්නේ නැහැ. විපස්සනා භාවනා ගැන දන්නේ නැහැ. නාම රූප දන්නේ නැහැ. ස්කන්ධ දන්නේ නැහැ. ආයතන දන්නේ නැහැ. ඉන්ද්‍රිය ධර්මයන් දන්නේ නැහැ. බල ධර්මයන් දන්නේ නැහැ. බොජ්ජංග ධර්මයන් දන්නේ නැහැ. එවාගෙම ධාතු දන්නේ නැහැ. පටිච්චසමුප්පාදේ දන්නේ නැහැ. ආරිය සත්‍ය දන්නේ නැහැ. මේ ගැන හිතන්නේත් නැහැ. පොත්පත් කියවන්නේත් නැහැ. සාකච්ඡා කරන්නේත් නැහැ. කතාට වැටුණොත් කතා කරන්නේ අනම් අනම් දේවල්. එවැනි කෙනෙකුගේ ආශ්‍රයයට ජීවිතේම කියන ප්‍රඥාවක් නැති වෙනවා. එනිසා එවැනි කුජලියෙක් ඉන්නවා නම් තරහ නැතුව එයින් ඈත් වෙන්න ඕනේ. ඈත් වෙනවා කියන්නේ ਉਹ අනුගමනය නොකර අරින්න ඕනේ. සමාපේකට ජීවත් වෙනවා වෙන්නත් පුළුවන්. නමුත් ඈත්ගේ ක්‍රියාපටිපාටි අනුගමනය නොකරින් ජීෙම අත්‍යවශ්‍යයි තමන්ගේ නුවණ වඩන්න. දීපන් නුවණ වඩන්න, උපන්න නුවණ වැඩෙන්න. ඊළඟට පඤ්ඤාන්ත කුජල ඡේදකතා. ඔය අතරේ ඉන්න බොහෝම නැනවත් අය බුදු ධර්මයේ ගැන බොහෝම දැන උගත් අය ඉන්නවා. ඒ වගේම කර්ම කර්මඵල ගැන හොඳින් දන්නවා. හේතුඵල ගැන දන්නවා. මෙලව කල්ලව ගැන දන්නවා. කුසල අකුසල ගැන දන්නවා. නාම රූප ගැන දන්නවා. ස්වන්ධ ආතන ධාතු මේවා ගැන දන්නවා. පටිච්චසමුප්පාදය දන්නවා. ආර්ය සත්‍ය ගැන දන්නවා. ඒ ඇත්තා කියවන්නේ මේ ධර්ම. සාකච්ඡා කරන්නේ ධර්මයේ ගැන. හිතන්නේ ධර්මයේ ගැන. ආවර්ජෙන් මේ ධර්මයේ හැම වෙලාවෙම ධර්මානුකූලව නුවණ වඩන කෙනෙක්. එක්ක නුවණ වැඩූ කෙනෙක් නැත්නම් නුවණ වඩමින් ඉන්න කෙනෙක්. සමන්ත වඩා නැනවා. අන්න ඒ වාගේ නැනවා දීපෑදී කවුරු නමක් ඉන්නවනම් අනුගමනය කළ යුතුයි. එසේ අනුගමනය කිරීමේදී නොයසෝ දේවල් අහන්න ලැබෙනවා. අසෝ දේවල් වඩ වඩා පිරිසුදු කරගන්න ලැබෙනවා. සැක සාංකා දුරු වෙනවා. හිත පිරිසුදු වෙනවා නුවණ වැඩෙනවා. ඒක පස්වෙනි කාරණය. ඊළඟ ගම්මීර ඥානචර්යා පච්චේකනතා. ගම්මීර ඥානචර්යා පච්චේකනතා කියන එක වැදගත් වෙනක් වෙන්නේ මෙහිමයි. අපේ මහා බෝසතාණන් වහන්සේ ප්‍රඥා පාරමී පිරූ බෝධිසත්ව චරිත කියනවනේ. සීනක පඬිත් ජාතක දේශනය, විදුරු පඬිත් ජාතක දේශනය, මහා උම්මාංග ජාතක දේශනය, ආදාසමුඛ පඬිත් දේශනය, අයෝගර පඬිත් ජාතක දේශනය, මේ ආදී වශයෙන් ප්‍රඥාව දිනු කළ බෝධිසත්ව චරිත තියෙනවා. මේවා කියවන්නට ඕනේ. මේවා සාකච්ඡා කරන්නට ඕනේ. ඒ ජීවිතවලදී බෝසතාණන් වහන්සේ නුවණින් ක්‍රියා කළ යැයි මෙනෙහි කරන්නට ඕනේ. ඒක එක. අනිත් එක ලෞතුරා බුදුවාද සත්‍යල දේශනා කළ ධර්ම තියෙනවානේ. විනය පිටකය, සූත්‍රාන්ත පිටකය, අභිධර්ම පිටකය කියන පිටකත්‍රය ගැන. ඒ වගේම මුලින් සඳහන් කළාසේ ගාම්භීර ධර්ම, නාම රූප ධර්ම ගැන, පංච උපාදානස්කන්ධ ධර්ම ගැන, දොළොස් ආයතන ගැන, අටලොස් ධාතු ගැන, දෙවිස් ඉන්ද්‍රිය ධර්ම ගැන, ඒ වගේම පටිච්චසමුප්පාදය ගැන, සෝවිස ප්‍රත්‍ය ගැන, මේවා ගැන යම්කිසි පොත්පත් කියවමින් ධර්ම සාකච්ඡා කරමින් ඒ ගැන හිතමින් හිත පුරුදු කරනවා නම් අන්න එතකොට නූපන්න ධම්මයේ උපදිනවා, උපන්න ධර්මයේ වැඩේ. නූපන්න ප්‍රඥාව උපදිනවා, උපන්න ප්‍රඥාව වැඩි දියුණු වෙනවා. මේක බොහොම වැදගත් වෙනවා. සමහර වෙලෙක සමන්ද එදිනෙදා අධ්‍යක් ගන්න පුළුවන් කාරණේ තමයි මේ සරුවක්යන් වාසේගේ ප්‍රඥාව මෙනෙහි කිරීම. ප්‍රඥාවෙන් දේශනා කළ ධර්මයේ මෙනෙහි කිරීම. දැන් අද බුද්ධ වන්දනාවේදී කියනවා මාත ඇහුණා සුද්ධස බුද්ධ ඥාන. මේ සරුවස්යන් වහන්සේගේ ගම්භීර ඥානය. මේවා අපි නිතර නිතර කියවනවා නම් කියනවනේ සමන්ත නැති නෝනක් පහළ වෙනවා. ඇති නෝන වැඩි දියුණු වෙනවා. ඒක නිසා බුදුරජාන් වහන්සේගේ ප්‍රඥා සම්භාරයන් ගැන දස බල ඥාන ගැන චතු විසරද ඥාන ගැන දසත්‍ය ඥාන ගැන සත්‍යත්‍ය ඥාන ගැන මේවා නිතර නිතර කියවන්න හිතන්න පුරුදු වෙන්න ඕනේ. ඒවා නිතර නිතර කියවීම හිතේම නිසා නූපන්න ප්‍රඥා උපදිනවා උපන්න ප්‍රඥා වැඩෙනවා. නිදසුනක් වශයෙන් කියන්න පුළුවන් දසත්‍ය ඥාන නමේ ඥාන 73ක් තියෙනවා. අපි ඉගෙන ගන්න කාලේ යම් කිසි ධර්ම කාරණයක් ගැන විනිශ්චය කර ගන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඒ ධර්ම කාරණේ විනිශ්චය කර ගන්න අත්‍යවශ්‍ය වෙලාවේදී ගෙන පොත්පත් බලන්න කාලයක් එහෙම හොතේ නැහැ. එහෙමනම් දසත්‍ය ඥාන හිතින් කියවනවා. මට මේ අසවල් කාරණේට වැටහෙවා කියලා. දසත්‍ය ඥාන කියවෙන කොට ඒක පාතම අර ගැටළු තැනට නියම පිළිතුරු වැටෙන්න පටන් ගන්නවා. මේක අත්දැකීම. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේගේ ධර්මඥානෙ, භාවනාඥානෙ තරම් දෙයක් හිතන්නේ නැ වෙන්නේ. ඒ වගේ හිතන්නේ හිතන්නේ නූපන්න ප්‍රඥා උපදිනවා, උපන්න ප්‍රඥාව වැඩි දියුණු වෙනවා. හත්නිකාණිය කියන්නේ කඩදි මුත්තතා. කඩදි මුත්තතා කියන්නේ මම සෑම ඉරියව්වකදී සෑම ක්‍රියාවකදී නුවණින් සතුටු කරන්නට ඕනේ කියන අදිස්ථානයක් තියාගන්නට ඕනේ. නුවණින් හැම දෙයක්ම නුවණින් කරන්නට ඕනේ කියලා අදිස්ථානයක් තියාගන්න. ඒක සදලි මුත්තතා කියනවා. තම අදි මුත්තතා. ඒ කියන්නේ අභ්‍යාසයෙන් වාසය කරන. ඒ සඳහා සති සම්ප්‍රඥේ අනුගමනය කරන. ඥානේ භාවනා කරන පින්තුන්වත් ඒක බොහොම වැදගත් දෙයක් වෙනවා. අදිස්කාන්තේ පටිස්කාන්තේ සම්ප්‍රඥානුකාරී. ඒ කියන්නේ ඉස්සරහට යනකොට නුවණින් යන සීනෝනි. හැරෙනකොට සීනෝනින් හැරෙනවා. ආලෝකිතේ විලෝකිතේ සම්ප්‍රඥානුකාරී. ඉදිරියට ඇහැරලා බලනකොට සීනෝනින් බලන. ඇහැරලා බලනකොට සීනෝනින් බලන. සම්මිංජිතේ පසාරිතේ සම්ප්‍රඥානුකාරී. ඒ කියන්නේ අත්පා නැමීමේදී දිගහැරීමේදී නුවණින් සීනෝනින් කරේ. සංඝාධිපත්‍ය චීවර ධාරණේ භික්ෂුන් වහන්සේ නමක් නම් අඳින ඇඳීම, පටිය බැඳීම, සූරු පෙරවීම, සංගල චූරු දරා ගැනීම, පාත්‍රය ගැනීම මේවා සති සම්පජාඤ්ඤේ සිහි නුවණින් කරමු. එවැගේම අසුතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරය. ආහාර පාන අනුභව කිරීමේදී, පානය කිරීමේදී අර වාගේ සිහි නුවණින් ඉන්නවා. එවැගේම උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරය. ගැසිකිනේ වැසිකිනේ කටයුතු වලදී පෙළ ගැසීම, මූණ සේදීම, දත් මැදීම, වතුර නෑම, සබන් ගෑම, අනිජේලීම ආදී මේ හැම කටයුත්තකදී සිහිනුවණ පාවිච්චි කරනවා. ගතේ කිතේ නිසෙන්නේ සුත්තේ ජාගරිතේ භාස්තේ තුන්හි භාවයේ සම්පජානකාරය. ඒ කියන්නේ යන කොට, හිටගෙන ඉන්න කොට, වාඩි වෙලා ඉන්න කොට, සාන ගත වෙන්න කොට, නිදාගෙන ඉන්න කොට, අවදිින් ඉන්න කොට, හතා කන කොට, නිහඬ ඉන්න කොට අමාර ක්‍රියාවක් ගානේම සිහියයි නුවණයි පාවිච්චි කරනවා. ඉතින් මේ විචාර අවශ්‍යයක්. ඕනෑම කෙනෙකුට මේක අත්‍යවශ්‍යයක්. විශේෂයෙන් අධ්‍යාපනයේ ලැබෙන දරුවන්ට මේක උම වැදගත් වෙනවා. අධ්‍යාපනයේ ලැබීමේදී අපි තේරුම් කරගන්නට ඕනේ අපේ නුවණ හරියට අවදි කරගන්න. නුවණ අවදි කරගන්න අත්තල කීකෙන්නේ සතිය සිහිය. මේ සිහියයි නුවණ දෙක අවදි කරගත්තොත් අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ බොහෝම ඉක්මනින් ඒකට දියුණු කරගන්න පුළුවන්. ඒක තාම වැදගත් දෙයක්. ඒ ගැන තවත් තේරුම් කර ගැනීම සඳහා මෙන්න මේ පද තුන තේරුම් කරගනිමු. ආය කෞසල්‍ය, අපාය කෞසල්‍ය, උපාය කෞසල්‍ය කියලා ප්‍රඥාවේ ප්‍රභේද තුනක් තියෙනවා. ආය කෞසල්‍ය, අපාය කෞසල්‍ය, උපාය කෞසල්‍ය මතක තියාගන්න. ආය කෞසල්‍ය කියන්නේ දුනෝ දක්නා නුවණ. අපාය කෞසල්‍ය කියන්නේ පිරිහීම දක්නා නුවණ. උපාය කෞසල්‍යකනේ තැනට සුදුසු නුවණ. ආය කෞසල්‍ය දියුණුව දක්නා නුවණ. අපාය කෞසල්‍ය පිරිහීම දක්නා නුවණ. උපාය කෞසල්‍ය තැනට සුදුසු නුවණ. මේ තුන හැම තැනකදීම අපට අවශ්‍ය වෙනවා. හැම තැනකදීම අවශ්‍ය වෙනවා මේ තුන. මේ තුන නැත්නම් හැමදාම පරදිනවා. හැම දෙයකින්ම පරදිනවා. නිදසුනක් වශයෙන් බෝධිසත්ව චරිතයක් ඉදිරිපත් කරන්න පුළුවන්. අපේ බෝසතාණන් වහන්සේ කරක ප්‍රදේශ රාජ්‍යයක් කරමින් සිටියා. බොහෝම ධාර්මිකයි. කවදාවත් බෝසතාණන් වහන්සේ රජකම් කළා බොහෝම ධාර්මිකයි. ධාර්මික නිසා ඒ රාජ්‍ය බොහෝම ශාස්ත්‍රීයයි. රාජ්‍යෝ ධාර්මික වෙනකොට හැමති මනුලී ඒක වඩා දැහැමි වෙනවා. හැමති මනුලෝ දැහැමි වෙනකොට සිටුවරු දැහැමි වෙනවා. ප්‍රදේශ භාර නිලධාරීවරු දැහැමි වෙනවා. ගම්පතිවරු දැහැමි වෙනවා. ඊළඟට ගම් නැසියෝ නගර වැසියෝ දැහැමි වෙනවා. ඉතින් රජතුමාගේ පටන් මුළු රට වැසියෝම ධාර්මික වුණාම ඒ කියන්නේ පස්වරෙන් වැළකීලා දසාකුසලෙන් වැළකීලා නිතිපන්සෙන් ලකිනවා පොහයාට සේ ලකිනවා මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා ගුණ වඩනවා අවංකව ජීවත් වෙනවා කලක වේලාවකව අර උත්තාන සම්පදා ආරක්ෂ සම්පදාදී ක්‍රමයේත උත්සාහයෙන් ධනෝපායනය කරන රැක බලා ගන්නවා එවාගෙම යහපත් ජීවිත ගෙවනවා ඒක නිසා මුළු රටම බොහොම ස්වයංපෝෂිත වුණා මේ ස්වයංපෝෂිත වූ රටේ අත්‍ය සමීප තව රටක් තියෙනවා එච්චර දියුණු නැහැ නමුත් ඒ රාජ්‍යරෝ ඒ විරුද්ධ රාජ්‍යරෝ බොහොම කෛරාටිකයි බොහොම ඊර්ෂ්‍යා සහගතයි අනුන්ගේ දෙයක ලෝභ කරනවා ආශා කරනවා ඔය අතරේ මේ බෝසතාණන් වහන්සේගේ රාජ්‍යයෙන් පැනලා ගිය එක පුජ්‍යලේ ඒ විරුද්ධ රාජ්‍යරෝවන්ගෙන් හේනමක් කිව්වා දෙවියන් වහන්සේ මේ අසවල් රාජ්‍යරෝවන්ගේ රාජධානිය බොහොම ශස්ත්‍රීයයි නැත්නම් නැති මේ වදයක් වාගේ ලේසියෙන් ගන්න පුළුවන් ඉන්නේ ලෝභී රජතුමා ඒ රාජ්‍ය පැහැර ගන්න අවශ්‍ය ළමකම පිළිවරයි. පැහැර ගන්නෙන් ඉස්සර වෙලා මලේලියක් තව රාජ්‍ය දෙලවද යුද්ධ කරනවා කියන්නේ. බෝසතාණන් වහන්සේගේ අනිත මණ්ඩල කිව්වා අපි රාජ්‍ය දෙන්න කැමති නෑ යුද්ධයක් අවශ්‍යතු නැති කියලා. මේ රටවල් දෙක අතර තියෙනවා රාජ්‍ය සීමාව. ඒ රාජ්‍ය සීමාව ඇතුලේ ඉන්නවා දිවස් ඇති තාපසයන් වහන්සේ නම මේ තාපසයන් වහන්සේ දෙරටේම ඇත උපදෙස් දෙනවා එනිසාර විරුද්ධ රාජ්‍යරු යෙල්ල පළමුවෙන් වෙන සීමාවක් කළා ස්වාමිනිය අප්‍යහමල් දාසනේ ළඟ රතයක යුද්ධයකට යනවා තාපස ජය පරාජය ඉතින් තාපසයන් වහන්සේ දෙරටේම බලලා කිව්වා තමුන් වහන්සේට ජය ලැබෙනවා ඉතින් ඒකෙන් මේ විරුද්ධ රාජ්‍යරු සෑයෙකට පත් වුණා ඊට වඩා හිමසන්න කියන්නේ ඊළඟ දාසක බෝසතාණන් වහන්සේ ගිය බෝලිසත්තර රජතුමා ගියා තාපසයන් වහන්සේගෙන් උපදෙස් ගන්න. අර වාගේ ගන්නේලා මම මායක සටනේට අසවා රජතුමා එනවා අපි කාර්ය ජය පරාජය. දැන් බෝසතාණන් වහන්සේ ආනමේ ප්‍රශ්නයේ තාපසයන් වහන්සේ කල්යතු දන්නවනේ. එනිසා කටකම කියව සමුන් වහන්සේට පරාජය ලැබෙනවා. දැන්කින් බෝසතාණන් වහන්සේ පරාජය බාරගත්තේ නැහැ. උන්වහන්සේ තියෙන මේ තුන් ආකාර ප්‍රඥා කුසලතා. ඒ කියන්නේ ආය කෞසල්‍ය, අපාය කෞසල්‍ය, උපාය කෞසල්‍ය කියන තුන නිතර උන්වහන්සේ පාවිච්චි කරනවා. ඒ නිසා රට දිනු කරගත්තේ. උන්වහන්සේ ප්‍රශ්න කළ තාපසයන් වහන්සේ එන රජතුමාට ජය ලැබෙන්නේ මට පරාජය ලැබෙන්නේ කොයි වෙලාවෙද කොයි ආකාරයෙන්ද? ඉතින් තාපසයන් වහන්සේ දේශයෙන් බලා කිව්වා තමුන්වහන්සේලා දෙරටේ සේනා දෙක උග්‍ර සටනක් කරන වෙලාවක් එනවා. ඒ වෙලාවට දෙරටට අධිගුරුක දේවතාවෝ දෙන්න අහසේ සටන් කරනවා. ඍෂභ රාජයන් දෙන්නෙක් හැටියට. තමුන්වහන්සේගේ පැත්තේ ඍෂභ රාජයා කළු පාටයි අනිත් පැත්තේ විරුද්ධ රාජ්‍ය ගුවන්ගේ දේවතාව සුදු පාටයි. මේ දෙන්න පොරෑන ගන්න හැටියට අහසේ පෙනී යනවා. එන්නේ සුදු ඍෂභ රාජයාට කළු ඍෂභ රාජයා පරාජයට පත් වෙලා වැටෙන්න යනවා. අන්නිතර තමුන්නාසේගේ සෙනඟේ පසුබාලා පරාජයට පත් වෙනවා. ඒ බෝසතාණන් වහන්සේ දැන් තවත් විමසීමක් කරනවා. තාපසයන් වහන්සේ ඒ ඍෂභ රාජයන් වශයෙන් ඉන්න දේවතාව දෙන්න පේන්නේ කාටද? ඒවා දෙරටේ රජවරු දෙන්නටයි, සෙන්පතිවරු දෙන්නටයි පේනවා. එතකොට බෝසතාණන් වහන්සේ අන්න උපදවා ගත්ත උපාය කෞසල්‍ය. ඉස්සෙල්ලාම අනේ කොහොමද පරාජය වෙන්නේ කියලා අන්න පරාජය වෙන හැටි දැන ගැනීම අපාය කෞසල්‍ය. ඊළඟ උන්වහන්සේ ආය කෞසලයට අනුව හිතලා උපාය කෞසලෙ තීරණය කරගන්න. අසුරසනා ගාලකීවා තාපසයන් වහන්සේ මම ජයග්‍රහණය කරනවා කියලා. තාපසයන් වහන්සේ ඒක දන්නේ නැහැ. තාපසයන් වහන්සේ දෙවියන් දැක්ක දෙය තමයි. දැන් ඉතින් බෝසතාණන් වහන්සේ හිත දිලිමත් කරගත්තා. ඇයි පරාජයට පත් වෙන්නේ ඉන්නේ කෙනානේ? උන්වහන්සේ මේ තුන් ආකාර නුවණ හසුරුවනවා. ඔය අතරේ ඔන්න නියම දවසේ යුද්ධය ආරම්භ වුණා. තමන්ගේ සෙන්පතියට කිව්ව බෝසතාණන් වහන්සේ අපේ සේනාව පසුබට වෙන වෙලාවක අහස දිස බලා මට කියන්නයි කියලා. එයාගේ මේ යම් දාසක දෙසෙනඟ අතර උග්‍ර සටනක් පවතින වෙලාවේ බෝසතාණන් වහන්සේගේ සෙනඟ පසුබට වෙන්න පටන් ගත්තා. සේනාපති අහස දිස බලා රජුරණගෙන් කීව දේවයන් වහන්සේ අපේ සේනාව පසුබට වෙනවා පරාජයට ලක්වේගෙන යනවා අහසේ ඍෂභ රාජෝ දෙන්නේ කොරෑන ගන්නවා අපේ පැත්තේ කෙනා කළු පාටයි අනිත් පැත්තේ කෙනා සුදු පාටයි අපේ පැත්තේ ඍෂභ රාජයා දැන් ගැටෙන්න යනවා දැන් ඔන්න බෝසතාණන් වහන්සේ උපාය කෞසන් යෙදුවේ ඇති දහසක් බල ඇති දුන්නක් ගත්තා දීමන්ත කුඩ තියෙන ඊතලයක් ගත්තා අරගෙන අර සුදු ඍෂභ රාජයාට විද්දා සුදු ඍෂභ රාජයාට විදිනකොට ඒ දෙන්නේ අසුබ දාන වුණා සැබවින්ම යැත්නම් ඊතලේ වාදිනේ නෑ මේක සංකේතයක් නේ දේවතාවන්ගේ සංකේතයක් මහා පෑමක් ඉතින් මේ වෘෂභ රාජය අසුරුදාන වුණානේ ඒ වෙලාවේ බෝසතාණන් වහන්සේ සෙන්පතියක් පෙරමුණේ තියාගෙන සටන මෙහෙයුවා අන්තිමේදී දිනන්නේසිය විරුද්ධ රාජ්‍යෝ සම්පූර්ණයෙන් පරාජයට පත් වුණ තමන් වාසිර ජයග්‍රහණයක් වුණා මෙන්න ඔබ නිදසුණක් බෞද්ධයන් වශයෙන් අපෘදාව දෙකක් නිදසුණක්. ඒ මොකද? අපි කොයි වෙලාවකවත් පරාජයටපත් වෙන්නේ කැමති වෙන්නේ නැහැ. ඉගෙන ගන්න ගියා, රැකියාවක් කරන්න ගියා, ගොවිතැනක් කරන්න ගියා, එවාගෙම දේශනාවක් කරන්න ගියා, මොනම දෙයක ජීවත් පරාජය වෙන්න අපි සුදුසු නැහැ. ඒනම් අපි බෞද්ධයෝ. බෞද්ධයෝ කියන්නේ බුද්ධිමත් පිරිසක්. බුද්ධිය අවදි කරගන්න පිරිසක්. බුද්ධිමතුගේ ශ්‍රාවක පිරිසක්. ලෝකේ උසසම බුද්ධිමන්තයා තමයි සරුවක්ඥන් වහන්සේ. ඒ සරුවක්ඥන් වහන්සේගේ සිසු පිරිසක් අනුගාමික පිරිසක් ශ්‍රාවක පිරිසක් ඇති. එනිසා අපි සරුවක්ඥන් වහන්සේගේ බුද්ධිමයමේ විනාකාරී අපට සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ නිසා තමයි අපි කිසි දෙයකට පරදින්න කැමති වෙන්නේ නැත්තේ. ඉගෙන ගන්නකොට විභාගයෙන් කවදාකවත් තේල් වෙන්න කැමති නෑ අපි. එසේ නම් අපි මේ තුන් ආකාර නුවණ හසුරවන්න ඕනේ. ඉගෙනීමේ ප්‍රමණයක් නෙමෙයි කෑම බීම ගැනීම, ඇඳීම පැළඳීම, ගමනක් දිවෙනක් යාම, කතා බහ කිරීම, වැඩ කිරීම, රැකියා කිරීම හැම දෙයකදීම මේ කුසල ගුණ කියන්නේ මේ තුන් ආකාර කෞසල්‍යතාවන් අපි හසුරවන්නට ඕනේ. දැන් අපි මේ භාවනා කරනවා. මේ භාවනා කිරීමේදී අපට තියෙනවා ওই තුන් ආකාර කුසලතාව හසුරවන්න. යම් විදියකින්ද වාඩි වෙන්නේ ඒ වාඩි වෙන ආකාරය හරියට වාඩි නොවනන හිත තැන්පත් වෙන්නේ නැහැ අන්නේගෙන දැනීමට කියනවා අපාය කෞසල්‍ය යම් විදියකින්ද වාඩි වීමේදී හිත සමාධි වෙන්නේ තැන්පත් වෙන්නේ ඒක දැනගන්නවා අන්න ආය කෞසල්‍ය වැඩි දියුණු වෙන එක දැනගන්න ඊළඟට හරියට ඒ හිත වැඩි දියුණු වෙන්නේ අපි තේරුම් අරගෙන ඒ අනුව වාඩි වෙනවා ඒ අනුව වාඩි වෙලා භාවනා කරනකොට මෙන්න හිතගත සාන්ත බාට පත් වෙලා සමාධිමත් වෙනවා. ඉතින් මේ වාඩි වීම ගැන ඒකම අපි හිත ගැනත් බලනවා. දැන් අපි භාවනා කරන පිරිසක් නම් මේ භාවනා කිරීමේදී අපේ හිතේ දසාතේ දුවනවා. අර ඉස්සර කතාවක් කියනවනේ දැලෙන් හුලං බදන්න බෑ කියලා. දැලකින් හුලං ආවරණය කරන්න බෑ. ඒ වගේ තමයි අපේ මේ හිත. මේ හිත ඉන්නේ විසිරියන. විනාඩියක් තියාගන්න බෑ සමහර විටනේ. ඒ තියාගන්න බැරි කාරණයක් තියෙනවා. ඒ මොකද? අපේ සිතේ ප්‍රියමනාප කරන අරමුණක් මෙතන නැහැ. දැන් අපි භාවනා කරනවා කියලා යම්කිසි භාවනා අරමුණක් ගන්නවානේ. ආනාපාන සතිය හරි, බුදු ගුණ හරි, මෛත්‍රිය හරි, පිළිකුල් භාවනා ආදි මරණ සතිය හරි. ඒ ගන්න භාවනා අරමුණ එකට රුචුුනේ නැහැ. ඒ රුචු නැවීම නිසා තමයි මේ සිදුවන්නේ. මේ දෙයට හිත දුවනවා. එතකොට ඒක සමාධියට බාධාවක් බව තේරුම් කරගන්නවා අන්න ආපාය කෞසල්‍ය. ඊළඟට අපි හදා ගන්නට ඕනේ මේ කොහොමද අපි තැන්පත් කරගන්නේ? මේ තැන්පත් කරගන්නේ හිත තැන්පත් කර ගැනීම පිණිස නම් පළමුවෙන් අපි හිතේක මිත්‍ර වෙන්න ඕන. හිතේක අමනාප වෙලාද? හිතේක මිත්‍ර වෙන්න ඕන. හිතේක මිත්‍ර වෙනවා කියන එකේ තේරුම හිතේක අමනාප නොවී සිටීමයි. දැන් භාවනා කරනකොට හිත දුවනකොට හිත කලස්සලු වෙනවානේ. කලකිරෙනවානේ. අන්න හිතේක අමිත්‍ර වුණ අතරා වුණා. තරහා වුණා නම් කවදාසත් ඒ හිත නැවත සංපත් කරගන්න බෑ. නිදසුනක් වශයෙන් කියනවා අපි කුඩා දරුවෙකු වයස අවුරුද්දක් දෙකක් තුනක් වගේ දරුවෙකු හදන මව්පියෝ මේ දරුවා ගැන බොහෝම විමසිල්ලෙන් ඉන්නවා. මේ දරුවා කොයි විදිහටදවත් මව්පියන්ගේ හිතට අනුවනේ වැඩ කරන්නේ. ඒ වැඩනවා මේ වැඩනවා දුනනවා අනවශ්‍ය දේවල්මයි කරන්නේ. නමුත් ඒ මව ඒ පියා මේ දරුවාට තරහ වෙන්නේ නැහැ. මේ දරුවා නොදොරුවේ කියලා දන්නවා. නොදන්න දරුවේ කියලා දන්නවා. ඒ නිසා මේ දරුවා ඒ මොන දෙයකලත් අමනාප වෙන්නේ නැතුව සිත සනාගෙන නාවල පිරිසිදු කරලා කවලා කොලා හදා වදා ගන්න. ඒ වගේ තමයි අපේ මේ ලපටි හිත. භාවනාවෙන් නොදියුණු සිත ලපටි හිතක්. මේ හිත අපි සංවර කර ගැනීම පිණිස හිතේ කමනාප නොවී ඉඳට ඕනේ. මේ හිතේ තියෙනවා පින්නතුනි තේරම අත්මනතා කියලා. මොකක්ද මේ අත්මනතා කියන්නේ? සැපවත් බව. සැපවත් බවට කියනවා අත්මනතා කියලා. මේ අපේ හිත බලාපොරොත්තු වෙන සැපවත් බවින් ඉඳයි. සැපෙන් ඉන්නකයි. ඒ නිසා තමයි අරාරමුණට මේ අරමුණට ඒක මේක දෙයක දුවන්නේ. කළ කී දේවල් ඔස්සේ යනවා. නොකළ නොකිය දේ ඔස්සේ යනවා. මේ දේට මේ හිත දුවනවා. ඒ මොකද? හිත සැප හොයනවා. සිත අපෝ යනවා නිදේශනාක් තියෙනවානේ වනමක්කතෝ වියේ කියලා. කැලෑනේ ඉන්න වඳුරා මෙලවා අත්යෙන් අතට පැන පැන යනවා. ඒ කියන්නේ රසවත් කොළ දළු යදි මෙව හොයනවා. ඒ වගේ තමයි අපේ මේ හිත. ඒකකොට අපි මේක දැනගන්නට ඕනේ මේ හිත බලාපොරොත්තු වෙන්නේ සැපෙන් ඉන්න. එසේනම් මේ සැපෙන් ඉන්න ඕනේ හිත අපි මේ කරන භාවනාව සත්වඥයක් හැටියට හසුරුවා ගන්නට ඕනේ. ඒගනේ තමයි ඉස්සෙල්ලා අපි තේරුම් කරගන්නට වටින්නේ. ඉතින් එතෙන්දී මොන හේතුවක් නිසා හිත විසිරී යන්නේ කියලා දැනගන්නවා නම් අපාය කෞසල්‍ය. මොන හේතුවක් නිසා හිත තැන්පත් වෙන්නේ කියලා දැනගන්නවා නම් ආය කෞසල්‍ය. ඊළඟට විසිරී යන්නේ නොදී හිත තැන්පත් බවට පමුණවා ගැනීම උපාසනෙ කියන උපාය කෞසල්‍ය. මේක බොහොම වැදගත් දෙයක් අපි කවුරුත් දැනගන්නට ඕන තැන. ඒ කියන්නේ භාවනා කරන සමහර අවුරුදු ගණන ඉසිය විනිශ්චයක් නැත්ේමක් නිසා දෙන්නේ සම්බන්ධව තේරුමක් ඇතුව හිතේ කමනාප වෙනවා. ඒ නිසා බොහෝ කෙනෙක් අපි පවත් ගන්නට වන භාවනා මාර්ගයේදී මේ නූපන්න නුවණ උපදින්න උපන්න නුවණ වැඩෙන්න නම් සමාධිමත් වෙන්න ඉස්සර වෙලා හිත යම්කිසි නීතියක හසුරුවන්නට ඕනේ. නිදසුනක් වශයෙන් කියනවා නම් වයස 8ක 10ක කුඩා දරුවෙකුට කියනවා විනාඩි 10ක් හෙල්ලෙන්නේ නැතුව ඉන්න. ඒ ළමයාට ඉන්න බෑ හෙල්ලෙන්නේ නැතුව. ඒ මොකද? අලියන්ට ළමයින්ට නලියන් දමයිතේ කියලා කියනවනේ. නලියන් දමයිගේ දරුවා හිටියේ. වාඩි වුණාට ඉන්න බෑ. එහෙ හැරෙනවා මෙහෙ හැරෙනවා නිනා වේදවා. ඒ වගේ ඉස්ස තන්පත් කරන්න බෑ ඒ දරුවට නුපුරු දුකම නිසා. අපි මීතර සීලයක් ඉතර රූලක් දෙනවා මෙන්න මේක 10 වාරයක් දෝකම් කියලා. ඒක බොහොම ලස්සනට කරනවා. ඒ දරුවාට දුවන්න පයින් එක බොහොම කැමති. නමුත් මේ දුවන්නේ පණින්නේ රූලක. ඒ රූලේ දුවන පය නිසා එක වීතියක යාවේ හිත හැදෙනවා. අන්නේ වගේ තමයි අපේ හිත. අපේ හිතේක වරතේ සමාධිමත් කරන්න අපහසුයි. නමුත් මේ සමාධිමත් නුවණට එක රූලක හසුරවන්න පුළුවන්. අපි නිදේශනාක් වශයෙන් කියන ඉතිපිසෝ ගාථාව ඉතිපිසෝ ගාථාතන ගුණ නාමයක්. මේ ගුණ නාමයේ මුල සිතා ගටාගසක මුවත අපි දාවර 20වර 30වර 100වර හිතන. එතකොට අපේ හිත වැඩ කෙරේ වීතියක. වචනින් වචනී හිත පැන පැන ගියේ බුදු ගුණ ඔස්සේ. ඒතර බුදු ගුණ නීතිය අපේ හිත හැසිරුණා. අපි චුද්දස ඥාන ගැන හිතනවා. යුද්දස ඥාන මුල සිතාගත අගසිත මොහොත හිතින් කියවනවා. එතකොට අපේ හිත වැඩ කෙරුවේ කුසල චිත්ත නීතියක. හිත තන්නේ නැහැ. කුසල් නරමනේ හිත ගියේ නැහැ. අපි තෙසත්තා ඥාන පාඩම් ඇති කෙනෙක් නම් ඒක මුලසිතාගත අගසතුමුවට නැවත නැවත හිතින් කියවලා. එතකොට අපේ හිතේ කුසල් ආගමනක තමයි මේ දුවන්නේ. ඒ දිවියේ නිස්කල දිවීමක් නෙවෙයි. ඒ සිතක් සිතක් ගානේ අපට සති සමාධි ඥාන වැඩෙනවා. බොජ්ජංග ධර්ම වැඩෙනවා. බෝධිපාක් ධර්ම වැඩෙනවා. ඒක නිසා ඉස්සෙල්ලා මේ විදිහට හඳුරෙන්නට ඕනේ. දැන් භාවනාවට වාඩි වුණත් පළමුවෙන් අපි විනාඩියක් දෙකක් තුනක් විනාඩිය පහක් හරි අර වාගේ වීකේක හසුරවන්න ඕනේ. ඒ කියන්නේ අර කෝරුපෝත්‍ය කියන්නේ කරන්නේ කෝරුපෝත්‍ය කියලා ඉවරුනන් පස්සේ තව ටිකක් මෙහිත හසුරවන්න ඕනේ. අර කුඩා දරුවා මීටර 100ක තුලක දුවලා ලාන්තිනේ නවතිනවනේ. අන්නේ වාගේ අපේ හිතද ඔය සම්වර්ෂණය කරන දියක් වීටිඔස්සේ දුවලා දුවලා අන්තිමේ තන්පත් වෙනවා. අන්න සමාධිමත් වෙන අවස්ථාව. ඒ නැ කිසිම මහන්සියක් නැතුව භාවනා අරමුණේ සමාධිමත් වෙනවා. මේවා අපි තේරුම් කරගන්න තමයි ආය කෞසල්‍යයේ අපාය කෞසල්‍ය උපාය කෞසල්‍ය කියන තුන් ආකාර නුවණ හසුරවන්නේ තෝරන්නේ. දැන් අපි ලිපිය කියනවා. මේ ලිපිය ලියනකොටත් මේ අපි තුන් ආකාර නුවණ හසුරවන්න ඕනේ අපි. ඒ කියන්නේ මේ ලිපිය ලිවීමෙන් මේක කියවන්නේ කොට අවඩක් වෙයිද? මට අවඩක් වෙයිද? එසේ අවඩක් වෙනවා නම් යම් වටිනයක් ලිවීමෙන් අන්න ඒක තේරුම් ගන්නට ඕනේ ආය අපාය කෞසල්‍ය. යම් වචනයක් ලිවීමෙන් තමන්ගත් අනුන්ගත් කියවන අනුන්ගත් යහපතක් වෙයි නම් හිත පිරිසිදු වෙයි නම් මෛත්‍රියා කරුණාවක් නුවණක් පහළ වෙයි නම් අන්නේ වචනේ තේරුම් ගැනීම ආය කෞසල්‍ය. ඊළාට ඒ අනුව ලියනවා. අන්තිමේදී තමන්ගත් කියවන අයටත් එයින් යහපතක්ම සැලසෙනවා. මෙන්න මේ වාගේ ධාතු පාදමක් කරනවා. මේ පාදමක වෙන වෙලාවෙත් ඔය තුන් ආකාර නුවණට තවස් වෙනවා. යම්කිසි පාදමක් පටන් ගත්තාම මේක මුලින්ම අගෝට කියාගෙන කියාගෙන යනවා. කටපාඩම් වෙන්නේ නැහැ කවදාකවත්. තේරුමත් එක පාට වැටෙන්නේ නැහැ. වාක්‍යෙන් වාක්‍ය නැත්තම් වගන්තියෙන් වගන්තියේ එකින් එක තෝනේ කියවන්නේ. එකින් එකට කියලා එක සැරයක් නේ දහසණයක් හරි එක වගන්තියක් කියලා තමයි හිතට ගන්න තෝනේ. එතකොට ඒ ගැන තේරුම් කරගන්න. මේක පෙරියෙ නිකරණේ කියකින් හිතයට හිතේම දුවදුව කියනකොට යටේ නිනේ මතකෙ තින්නේ ඒ බව දැන ගැනීම අපාය කෞසල්‍ය. මේක පෙරියෙන් පෙරියට එකවර මේ 10 12 හරි කියලා ගත්තොත් හිතට වැටෙනවා සංපත් වෙනවා කියලා දැන ගැනීම ආය කෞසල්‍ය. ඊට පස්සේ අර වාගේ උපාය කෞසල්‍යදලා මේක හරියට දරා ගන්න. අන්තිමේදී බොහෝම ජමුරට තමන් ජීවිතේ ධාරණ ශක්තිය වැඩි දියුණු වෙනවා. දැන් අපි සාර්ථකලකා බලමු. අපි යම්කිසි දෙයක් පාඩම් කරනවා. මේ පාඩම් කරන්නේ ඉස්සර වෙලා දැන් මේ භාවනා කරන දරුවන්ට පුළුවන් ඒක හදාරන්නට විනාඩි 5ක් හරි නැත්නම් විනාඩි භාගයක් හරි හිත තැන්පත් කරගන්න ආස්වාද ප්‍රස්වාස අරමුණ මෙනෙහි කරනවා. ආස්වාද ප්‍රස්වාස අරමුණ මෙනෙහි කිරීමේදී තමන්ගේ විසිරෙන සිත එක් තැන් වෙලා තියුණේ. ඊට පස්සේ යම්කිසි පාඩමක් ධ්‍යානයේ යෙදෙව්වා. ඒක හරියට ඉලක්කෙට හිතට වැටෙන්න පටන් ගන්නවා. හිතට වැටෙන නිසා හරියට මතකට රැඳී හිටිනවා. මතකට රැඳී හිටිනවා. මේක වැදගත් වෙනවා. ඒ කියන්නේ උතෙන්න බොහෝ සෙයින් උපකාරී වෙනවා මේ සිහිය පිහිටන්නට සංඥාව කියන වචනේ. සංඥා කියන ධර්මතාව. ඒකට කියනවා තිර සංඥා පදත්තානම් කියලා මේ සති. ඒ කියන්නේ අපි යම්කිසි ලකුණක් ඇති කරගන්නවා. ඒ කියන්නේ දැන් අපි යම්කිසි වගන්තියක් කියවල ඇහැ පියාගන්නකොට අපේ ලකුණ පේනවා හිතට. ඒ ලකුණ පේනින්නේ හරියට අලුලෑල්ලක ලියලා තියෙන නැත්නම් පොතේ පිටුවක පේනවා වගේ. ඒකට කියන්නේ සංඥාව. ඒ සංඥාව තුලින් ඊළඟට සිහිය පිහිටෙනවා. සිහිය පිහිටීම නිසා ඒක ධාරණය වෙනවා. ධාරණයම නිසා බෝධිය ඇති වෙනවා. මෙන්න මෙහෙමයි අර ආය කෞසල්‍ය, අපාය කෞසල්‍ය, උපාය කෞසල්‍ය කියන තුන හසුරුවමින් පාඩමක් හදාරන්නේ. ලිපියක් ලියන්නේ. කෑම ගැනීමත් එහෙමයි. කෑම ගැනීමේදී අඩුවෙන් කෑවන එතෙන්දී තමන්ට ඒක අඩුවක් දැනෙනවාමයි ශරීරයට. ඒ බව තේරුම් කරගන්න. තමාට අපහසු දේවල් කෑමට ගන්නවා. ඒඳ තමාට නැති රෝග ඇති වෙන්න පුළුවන්. ඒ බව තේරුම් කර ගැනීම අපාය කෞසල්‍ය. යම්කිසි කෑමක් ගැනීමේදී අවශ්‍ය දේ පමණක ගන්නවා නම් ඒ සම්බන්ධ ගැනීම ආය කෞසල්‍ය. ඊළඟට ඒ විදිහට සලකලා අඩුවෙනුවත් නැතුව වැඩිවෙනුවත් නැතුව අපත්‍ය දේවලුත් නැතුව තමන් දිරවන්න පුළුවන් තමන්ගේ ශරීරයේ හිතකර දෙයක් ප්‍රමාණාතයන් ප්‍රමාණයට අනුභව කරනවා. අන්න උපාය කෞශල්‍ය. එමනම් ශරීරය නිරෝගී වෙනවා. දීර්ඝාස වැඩි වෙනවා. මෙන්න මේ වාගේ ආහාර පාන ගැනීම. වතුර නෑමත් ඒ වගේ තමයි. මේ වාගේ මුළු ජීවිතේකම සේනා මේ ප්‍රඥා කුසලතාව. එනිසා සරුවඥන් වහන්සේ දේශනා කළ මේ කියන්නේ ධම්මයේ සම්බොජ්ජංගේ නමින් හැඳුන් වූ ප්‍රඥාව මේ ආකාර හතකින් අපේ సంతාණයට එකතු කරගන්න පුළුවන්. පළමුවෙන් කියවා පරිපූර්ණකතා. ඒ කියන්නේ බුදුබණ ඇසීම, බුදුබණ දරා ගැනීම, බුදුබණ අර්ථ හැදෑරීම. වක් පිරිසුදු කිනියතා තමන්ගේ ශරීරය පිරිසුදු කර ගැනීම, ඇඳුම් පැළඳුම් පිරිසුදුෙන් තබා ගැනීම, පරිහරණය කරන ආත පරිසරය පිරිසුදුව තබා ගැනීම. වක් පිරිසුදු කිරියතා. ඉන්ද්‍රිය සමර්ථ ප්‍රතිපාදනතා සතියේ පෙරසු කොටගෙන සද්ධා ප්‍රඥා දෙකක්, විරිය සමාධි දෙකක් සමසම භාවයට පත් කර ගැනීම. එවැගේම දුක්ඛඤ්ඤ පුද්ගල පරිවර්ජනතා ධර්මාභෝධයක් නැති, ධර්මයේ ගැන කිසි හැඟීමක් නැති නුවන නොවැඩෙන පුද්ගලයන්ගේ අසුරෙන් ගැලවී සිටීම. පඤ්ඤාන්ත පුද්ගල සේවනකා ධනවත් ගුණවත් දිසිමත් බහොසුත අය ඇසුරු කිරීම. ගම්බීර ඥාන චර්යා පත්‍යවේකනතා ප්‍රඥා පාරමී පිරු බෝධිසත්ව චරිත සහ දේශනා කළ ගැඹුරු ධර්මයන් ඉතිං කියවීම මෙනෙහි කිරීම. කදමි මුත්තතා හැම කටයුත්තකදීම නුවන වඩන්නේ මේ කියන අදිෂ්ඨානයෙන් යෙදී මේ කාණ හත එකක් එකක් ගාණ අනුගමනය කිරීමෙන් නූපන්න ප්‍රඥාව උපදිනවා, උපන්න ප්‍රඥාව වැඩි දියුණු වෙනවා. ඉතින් අපට අවශ්‍ය තාමත් අවශ්‍ය ගුණාංගය තමයි මේ ප්‍රඥාව. ප්‍රඥාවේ පිරිවර තමයි මේ සතිය. සතියේ සහයෝගයේ තමයි ධීරිය, ශ්‍රද්ධාව, ඒකාග්‍රතාව. මේ ධර්මතාවන් තමයි අපේ సంతානේ වර්ධනය කරන්න අවශ්‍ය වෙන්නේ. දැන් අපි මේ කරන භාවනා මනසිකාරයෙන් ඉවත් මේ භාවනා පන්තියෙන් අපි බලාපොරොත්තු වන්නේ මේ දරුවන්ගේ, දෙමව්පියන්ගේ, වැඩිහිටියන්ගේ, ගුරුතුමන්ගේ సంతාන තුල බුදු කසේ බුදු මහරහතන් වහන්සේලා දිස්සසර පටන් පුරුදු කරගෙන ආව මේ සමාධිය ප්‍රඥාවත් දෙක ප්‍රධාන කොට ඇති බෝධිපාක්ෂ ධර්මයන් දියුණු කර ගැනීමයි. නිසා බෞද්ධයන් වශයෙන් අපි මේවා අනුගමනය කිරීමේදී අපට මේ ජීවිතයේම යානිසංස ලැබෙනවා. සුසුසා සුඛ වර්ධනි සුතං සංඥාය වර්ධනං පඤ්ඤායත් සංජානාති ඥාතෝ අත්ථෝ සුඛාවෝ කියලා අටකතා පාඨයක් තියෙනවා. සුසුසා සුඛ වර්ධනි නැවත 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 ඇසීමෙන් සුතමේ ඥානය වැඩෙනවා. සුතං පඤ්ඤාය වර්ධනං ඇසෝදේ දරා ගැනීමෙන් නුවණ වැඩෙනවා. පඤ්ඤායත් සංජානාති ප්‍රඥා නිසා අර්ථ අනර්ථ දෙක හොඳින් තේරුම් කරගන්න. ඥාතෝ වත්තෝ සුඛාවෝ දැනගත් අර්ථයේ සමන්ත මෙලෝ පල්ලෝ සැපගෙන දෙනවා. ඒක නිසා මේ බණ ඇසීම, බණ දැසීම, ධර්ම සාකච්ඡා කිරීම, භාවනා වැඩි. මේවා අපට අත්‍යවශ්‍යයි නූපන්න ප්‍රඥාව උපදවන්න උපන්න ප්‍රඥාව වැඩි. එනිසා අපි මේ විදිහේ වරින් වර නමුත් සීල භාවනා පිළිවෙත යෙදෙමින් අපේ අධ්‍යාපන කටයුතු දියුණු කර ගැනීමට, එවාගෙම ආත්ම සංකාණයේ නිවැරදිව පවත්වා ගැනීමට, ධර්ම ජීවිතයක් ගොඩනගා ගැනීමට අපි අදිෂ්ඨාන සබා ගන්නට ඕනේ. අපේ සරුවඥන් වහන්සේ ප්‍රඥාදීක බෝසතාණන් වහන්සේ නම. ප්‍රඥාදීක නිසා අනිත් බෝසතුන් වහන්සේලාට වඩා සාරාසංක කල්පලක්ෂේ තරං කාලයේ තුලදී ලෝතුරා බුදු වෙන්න සමත් වුණා. සද්ධාවාදික නම් අටහසක් සංකල්පලක්ෂයක් කාලෙ ගත වෙනවා. වීරියාදික නම් 16 සංකල්පලක්ෂයක් කාලෙ ගත වෙනවා. අපේ බෝසතාණන් වහන්සේට සාරා සංකල්පලක්ෂෙදි පුළුවන් වුණා. ඒ නිසා ප්‍රඥාව මුල් කොට ඇති බුද්ධ ශාසනයක තමයි අපි මේ හැසිරෙන්නේ. ඒ නිසා ප්‍රඥාණයෙන් අගතන්පත් වූ සරුවඥන් වහන්සේ දේශනා කළ සුවිසිද්ධ වූ ධර්මයේ අනුවත් ජීවත් වෙන්න අදිෂ්ඨාන කරගනි. ඊට වඩා දන්නේ සත්‍යයක් මේ ලෝකයේ ඇත්තේ නැහැ. අද කාලේ බොහෝ තැන්වල වෙන වෙන ආගම් සඳහා බොහෝ දෙනෙක් යොමු වෙනවා ත්‍යාගී භෝග මිල මුදල් එවැගේම වෙන වෙන ප්‍රයෝජන සලකාගෙන. නමුත් ඒක ජීවිතයකට විතරයි. ඉන්හාතේක ඵල ප්‍රයෝජන වන්නේ නැහැ. බුදුරජාන් වහන්සේගේ ධර්මයේ අනුව පිළිපන් අය මෙලව නෙමෙයි. මෙලව පමණක් නෙමෙයි. පරලව අනන්ත අපරිමාණ කාලයක්. නමුත් සැපයෙන් සැපයට පත් වෙලා ජෝති ජෝති පරාණිකින ආලෝකෙන් ආලෝකයට ගිහිල්ලා නොනිවෙන විසුද්ධාලෝකයේ වෙන සදාකාලික සාන්ත සූය වෙන අමා මහ නිවනට පත් වෙනවා.